පම්මා සම්බුදු සරණයි. විඩාබරවුණු ඔබේ ජීවිතවලට ලෞතර බුදුපියාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් වූ ශ්‍රවණය කරන්නට ලැබෙනවා නම් ඒ ඔබේ ජීවිතවලට මොනතරම් වාසනාවක්ද. ඉතින් පින්වත්නි, අපි මේ මොහොතේදී සූදානම් වෙන්නේ ඒ ලෞතර බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට පින්වත් ඔබට අවස්ථාව උදා කර දෙන්නටයි. ඉතින් අද දවසේදී ධර්මානුශාසන සිදු කිරීම සඳහා බෞද්ධ මාධ්‍ය ජාලයේ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මෙම ස්ථානයේ වැඩම කොට සිටින වැවල පිළියන්දල ශ්‍රී සද්ධර්මා ලෝක ධර්ම නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්දයන් වහන්සේ මේ මොහොතේදී අපි පාද නමස්කාර පූරක පිළිගනු ලබනවා. අද දවසේදී මෙම පින්කම් සඳහා බැතිබර දායකත්වයේ ලබා දී තිබෙන්නේ ඇමරිකාවේ ක්ලීවිලන්ඩ් හි වෙසෙන පුබුදු පීරිස් සහ රෙෂානි පෙරේරා යන යුවළගේ දායකත්වයේ විසින්. ඉතින් එහෙමනම් මේ පින්තුන්ගේ අරමුණු සියල්ලම බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ධ වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පන්සල් සමාදන් වීම සඳහා පින්තුන් සිළු දෙනාම තෙවරක් නමස්කාරය කියමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත
ආමබන්තේ සාදු සාදු සාදු
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
සාදු සාදු
ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
සාදු සාදු
සදා පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික පින්වත්නි ඇමරිකාවේ පදිංචි පුබුදු පීරිස් මහත්මයා එනෝනා මහත්මිය දයාබර පුතණුවන් ලක්දිවට පැමිණි වෙලාවේ අමාදරණීය මෑණියන් පියාණන් ඥාති හිතයි සීන් එකතු කරගෙන ලෝකේට සද්ධර්ම දානයක් බෙදා හදා දීලා මේ සංසාර ගමනේ සිද්ධ කරගන්නට පුළුවන් මහා පින්කම මහා දාන පූජාව සිද්ධ කරන්නට තීරණය කළා. ඒ පින්කමේ විශේෂ ආරමුණු හැටියට චූටි පුතණුවන්ගේ ජන්මදිනයත් නෝනා මහත්මියගේ ජන්මදිනයත් හෙට දවසට යෙදෙන බැවින් විශේෂයෙන් ඒ දෙපළට ආශිර්වාද කිරීමේ උදාර අදහස සන්තාන තුළ ඇති කරගෙන තවත් අරමුණු රාශියක් සිත් තුළ ගොනු කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. මේ ධර්ම දේශනාවේදී අපට ආරාධනා කිරීමේදීම ඒ පින්වත් මෑණියන්ගේ පියාණන්ගේ අදහස අපට මතක් කළා. මේ ධර්ම දේශනාව මාර්ගය පිළිබඳව නිවන පිළිබඳව දේශනා වුණොත් බොහොම හොඳයි කියලා. පින්වත්නි, අපි හැමෝගෙම බලාපොරොත්තුව ප්‍රාර්ථනාව නිර්වාණ ධර්මය. ඒ නිර්වාණ ධර්මය අපේක්ෂා කරගෙනයි අපි පුංචි හෝ පින්කමක් පවා සිද්ධ කරන්නේ. අපි හැම පින්කමක්ම සිද්ධ කරලා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් වූතු, අනේ මේ පින්කම ආශ්‍රවක්ෂය කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියන මේ ප්‍රාර්ථනාව නිබඳව අපේ හදවත්වලට ජනිත කරගන්නවා, පහළ කරගන්නවා. එවන් උදාර අදහස් වලින් පිරුණු අපේ ජීවිත සැබවින්ම ඒ අරමුණ කරා යාගන්නට තරම් අපි සමත් වෙලාද, ඒ සඳහා සුදුසු මම්පෙතක් අපි සොයා සපයා ගත්තද කියන කරුණ නම් අපි කෙනා කෙනාගෙන් විමසලා බැලුවොත් ඒ පිළිබඳව ලැබෙන උත්තර පිළිතුරු නම් ටිකක් සතුටුදායක නෑ. කොහොම වුණත් පින්වතුනි, ඒ නිර්වාණ ධර්මය කියන ඒ ක්ෂේම භූමියට යම් දිනක යා ගන්නට නම් ඒ ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස නැති, සියලු දුකෙන් නිදහස් වෙච්ච ඒ ශාන්ත භූමියට යාගන්නට නම් නිවැරදි වූ ඍජු ගමන් මගක් තියෙන්නට ඕන. ඒ ක්ෂේම භූමියට මාර්ග ගොඩක් නේ, එකම මාවතයි තියෙන්නේ. ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ, මාර්ග දෙකක් නෑ, එකම මගයි තියෙන්නේ, එකාංගාටකින් යුක්තයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණයි ඒ නිර්වාණ භූමියට සපත් වෙන්නට තියෙන එකම මාවත. ඒ මාවත ඍජු මාවතක්. ඇද නැති, වංගු නැති, දෙමං හන්දි, තුම්මං හන්දි, හතරමං හන්දි නැති, එකම දිශාවට ගමන් කරන, එක් දිශාවකට පමණක් ගමන් කළ හැකි ඍජු මාවතක් මේ ලෝකෝත්තර මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයට යම් කෙනෙකු වැටුනොත්, පිවිසුනොත් වරදින්න විදිහක් නෑ. ඒක ඍජු මාර්ගක් බැවින්, නොවරදින මාර්ගක් බැවින් අරමුණ කරා යාගන්නට පුළුවන්. හැබැයි ඒ මාවතට පිවිසුනොත්, ඒ ඍජු මාර්ගට පැමිණියොත්, මේ ඍජු මාර්ගට පැමිණි කෙනෙක් කවදාවත්ම අනාතනේ, අසරණනේ, මම්මුලා වෙන්නේ නැහැ. එහෙත් ඒ මාවතට ඉවිසුනේ නැති කෙනෙකුට මේ මාවතට පිවිසෙන්න පිවිසුම් මාවතක් ඕන කරනවා. ඒ ඍජු මාවත තිබුණට ඇද නැතිව අපි ඉන්නේ ඒ පාරෙන් ඒ මාවතින් ඈතනම්, ඈතින් ඈත වනාන්තරයක නම් අපි ඉන්නේ. අපට දැන් ඒ මාවත ගැන කතා කරන්න නෙමෙයි, ඒ මාවතට සමීප වෙන්නේ කොහොමද කියලයි ඒ සඳහා මගක් අපට හොයන්න වෙනවා. මාවතට මාවතක් හොයන්න ඕන. ඒ ඍජු අධිවේගී මාවතට පිවිසුම් මාවතක් හොයාගන්න වෙනවා. අපි ඉන්න තැන ඉඳලා ඒ මාර්ගයට පිවිසෙන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. එනිසා වර්තමාන ලෝකයේ තුල මාර්ගයේ පිළිබඳව අපි යමක් කතා කරනවා වගේම මගට මගක්, ඒ මහා මාවතට පිවිසුම් මාවතක්, ඒ පුද්ගලයන් සිටින තැන ඉඳලා නිවැරදි වෙන පාරකුත් කියා දෙන්න වෙලා තියෙනවා. අපි වනාන්තරයේ මම්මුලා වුණොත්, අපිට හොයාගන්න මාවතක් නැත්නම් අපි ඒ සඳහා යොදන උපක්‍රම මොනවාද? අපි උස ඇති මහා වෘක්ෂයකට නැගලා බලනවා හාත්පස. ගම් දනව්වක් ඈතක තියෙනවද කියලා, මාවතක් තියෙනවද කියලා උඩට නැගලා බලනවා. එහෙම උස් තැනකට නැගලා බැලුවත් පෙනෙන මායිමක නැත්නම් අපි ඊළඟට හොඳින් සවන් දෙනවා මිනිස් හඬක්, කුකුලෙකුගේ හඬක්, බල්ලෙකුගේ හඬක්, අද කාලේ හැටියට නම් යාන වාහන වලින් නැගෙන හඬක්වත් කොයි පැත්තෙන් දෝ ඇසෙන්නේ කියලා හඳුනා ගන්න උත්සාහවත් වෙනව නුවණැති සත්පුරුෂයෙක් මම්මුලා වුණත්. යම් තරමකින් හෝ අනුමාන වශයෙන් හඳුනා ගන්න බලනවා කොයි දිශාවටද ලං වෙන්න ඕන කියලා. අනුමාන වශයෙන් හෝ යම් දිශාවක් හඳුනාගෙනයි ඒ දිශාවට එන මාවතක් මම්පෙතක් අඩිපාරක් නැති වුණත් වනාන්තරයේ කටුමදු කටුපඳුරු මැදින් හරි යා යුතු දිශාව හඳුනාගත්ත කෙනා ඒ පැත්තට මහ වනාන්තරයේ කටුකොහල් මැදින් හෝ ඉදිරියට එන්නට උත්සාහවත් වෙනවා. එහෙම ඒ දිශාවට එන්න එන්න යාට ඇහෙනවා දැන් ගම් දනව්වක සලකුණු. ඈතින් ඇහෙන වාහන ශබ්දය, බල්ලන්ගේ හඬ, කුකුලන්ගේ හඬ, මේ ඈතට ඇහෙන හඬ සවන් දීගෙන ඔහු හිතනවා මම මේ මිනිස් වාසයකට තමයි යන්නේ. මේ මහා වාහන ගමන් කරන ප්‍රධාන මාවතක් දිශාවට තමයි මා මේ යමින් ඉන්නේ කියන අදහස ඌට තහවුරු වෙනවා ටිකෙන් ටික. මෙන්න මේ වගේ තමන් ගත්ත තීරණය නිවැරදි කියලා හඳුනා ගනිමින් පසක් කර ගනිමින් ගම් දනව්වක් දිශාවට පැමිණෙන මම්මුලා වූවකුසේ අපද මේ ජීවිතයේ තුල මේ සමාජයේ තුල වනාන්තරයක අතරමං වෙච්ච පිරිසක් හැටියට සැලකුවට කමක් නෑ. දිට්ටිගතං දිට්ටිගහනං දිට්ටිකාන්තාරෝ දිට්ටිවිසූකං දිට්ටිවිපන්දිතං දිට්ටිසංයෝජනං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදන්වැල සිහියට නැගුවොත් දෘෂ්ටිකාන්තාරයක අතරමං වෙච්ච දෘෂ්ටි වනයේක අතරමං වෙච්ච පිරිසක් හැටියට මේ ලෝකේ අපි කවුරුත් සැලකුවට කමක් නෑ. මේ කාන්තාරයෙන් දෘෂ්ටි කාන්තාරයෙන් එතර වෙන්න, දෘෂ්ටි වනාන්තරයෙන් එතර වෙන්න අපට මාවතක් ඕන කරනවා. අන්න ඒ සඳහා පින්වතුනි අපි ටිකක් විමර්ශන ඥානය අවදි කරගෙන යමක් හිතන්න පෙළඹෙන්නට ඕන. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති. යමක් දෙස විමසින් නුවලින් නොබලන කෙනෙකුට විශේෂත්වයකට පත්වෙන්න බැහැ කියලා දේශනා වුණේ. එනිසා විමර්ශන ඥානයට ඉඩ ලැබෙන්න ඕන මේ ශාසනේ. ඒ සඳහා හොඳ අධ්‍යයනයක් හොඳ ගවේෂණයක් අපට කරන්න පුළුවන්. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ ඒ බෝසත් සිරිත සිද්ධාර්ථ ගෞතම චරිතය මොහොතකට අපි සිහියට නැගුවොත් එතුමා මහා සැපතින් සැපවත්ව මේ ලෝකේ තව කෙනෙකුට විඳින්නට නොලැබෙන තරමේ අධික කාම සුකල්ලිකාන යෝගීව වාසය කළත් ඒ කාමයෙන් මත් නොවි කාමයේ ගිජු නොවි යථාර්ථයේ දකින්නට තරම් ඒ මනසේ විමර්ශන ඥානීය තිබුණා. එදා උයන් කෙළියට යන ගමනේදී සතර පෙර නිමිති දැකලා චන්න ඇමතිගෙන් තොරතුරු විමසලා ඒ අසාගත් ධර්මයේ තුල උන්වහන්සේ කල්පනා කළේ අනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වුණත් 80ක් කුඩා ලක්ෂණයෙන් යුක්ත වුණත් මේ සිරුර මේ විදිය මල මුත්‍රා ගොඩට වැටෙනවා නම් මේ විදිය දෑත් දෙපය වාරු නැතුව අසරණව බිම ඇද වැටෙනවා නම් කවදා හරි දවසක රෙදි කෑල්ල කොතල තනි දණ්ඩේ ගැට ගහගෙන වනාන්තරයට සතුන්ට කන්න ගෙනihin දානවා නම් මේ සිරුර මොකක්ද මේ සැපතේ ඇති ඵලය? මෙතනනම් ජීවිතයේ නිමාව අවසානය මේ විඳින සැපතේ ඇති හරය කුමක්ද? අන්න උන්වහන්සේ යමක් අර මහා සම්පත් මෙදදීම හිතන්නට පුළුවන්කම තිබුණා. උන්වහන්සේ ඒ බඳු දුකකට නොවැටෙන තැනක් හොයාගෙන රජගෙදරින් සියලු සැප අතහැර දාලා වනදහනට වැඩම කළා. සැබෑ සැපේ හොයාගෙන ඒ ආපු ගමනේදී උන්වහන්සේ එනිවීම සැනසීම ලබන්න පුළුවන් උස් භූමි, ආරක්ෂිත භූමි උන්වහන්සේ හොඳින් සොයා බැලුවා. එදා ලෝකේ ප්‍රකටව හිටියේ දුකෙන් නිදහස් වෙච්ච ඇත්තෝ හැටියට ආලාර කාලාම උද්දකාරාම පුත්ත වෙනි තවුස්වරු, විශේෂයෙන් ඉහලින්ම බැජබුණු අය උන්වහන්සේ වුන් කරා ගිහිල්ලා උන්වහන්සේලාගෙන් ධර්මය අහගෙන කල්පනා කළා. වීරිය තියෙන්නේ, සිහිය තියෙන්නේ, නුවණ තියෙන්නේ, ශ්‍රද්ධාව තියෙන්නේ ආලාර කාලාම උද්දකාරාම පුත්තට විතරද? ඇයි මට ඒව නැද්ද? ශ්‍රද්ධාව, සිහිය, වීරිය, නුවණ මට නැද්ද? මටත් තියෙනවා ඒ ශක්තියන් කියලා තමන්ගේ ශක්තිය මතු කරගෙන වහ වහ ඔවුන්ගේ සත්‍ය අවබෝධ කරගෙන යෂ්ට සමාපatti උපදවාගෙන ඔවුන් ලැබූ ධ්‍යාන සුව ලබන්නට තරම් උන්වහන්සේ ශක්ති සම්පන්න වුණා. ඔවුන්ටත් වඩා ඉක්මනින් ඒ ධ්‍යාන ඵල සමවත්වලට සමවදින්න පුළුවන් වුණා. හැබැයි පින්වතුනි, නේව සංඥා නා සංඥා සමාපත්තියට සමවැදුණත් උන්වහන්සේ සොයා බැලුවා අර රජගෙදරදි චන්නෑමතිකෙන් ඉගෙනගත්ත ධර්මය. ජරා ව්‍යාධි මරණයෙන් මිදිලද මෙතන? මිදුණු තැනක්ද මේ නේව සංඥා නා සංඥා සමාපත්තිය? උන්වහන්සේට වැටහුණා බඹලව දැන් මේ මොහොතේ උපදින දිවි රාජවරුත් ඉන්නවා, මේ මොහොතේ චුතව යන බ්‍රහ්ම රාජවරුත් ඉන්නවා. එහෙනම් උපතත් මරණයත් මෙතන තියෙනවා නම් මෙතන නිවෙන තැනක් නෙමෙයි, සංසිඳුණු තැනක් නෙවෙයි. අන්න උන්වහන්සේ සියල්ල අතහැර ගිය බව ඔබට මතකයි, මට මතකයි. ඊළඟට උන්වහන්සේ මොනවද ගයා සීරසියට ගිහිල්ලා කළේ? ගයා සීරසියේ ඉඳගෙන වැඩ ඉඳගෙන මොනවද කළේ? උන්වහන්සේට ආයි ධ්‍යාන ලබන්න, සමාපatti ලබන්න ආයි කරන්ට දෙයක් නේ. උන්වහන්සේ අරූපී ධ්‍යාන ඉහළම තලයට වැඩම කරලා සිතේ සමාධිය සම්පූර්ණ කරලා ඊට එහාට උන්වහන්සේට හොයන්න තිබුණේ ධර්මය. ප්‍රඥාවෙන් විමසිය යුතු දේ උන්වහන්සේට හොයන්න ඕන වුණා. උන්වහන්සේ කල්පනා කළා අර මුලින්ම පටන් ගත්ත චන්න කියා දුන්නු බණින් මේ ලෝකෙ සත්වයෝ දිරනවා, නානාවිධ ලෙඩ රෝගවලට මුහුණ දෙනවා, මෙරිලා යනවා, අප්‍රියන් හා එක්වෙනවා, අප්‍රියන්ගෙන් වෙන් වෙනවා, කැමති දේ නොලැබීමේ දුක් ආදී මේ ශෝක පරිදේව දුක්ක දෝමනස්සයන්ට පත් වෙනවා. ඇයි මේ ලෝකේ සත්වයෝ මෙබඳු දුකකට වැටෙන්නේ? ඇයි මෙබඳු දුකකට මේ ලෝක සත්වයා උරුමකම් කියන්නේ? උන්වහන්සේ නොයෙක් විදියෙන් හිතන්න විමසන්න ගත්තා. උන්වහන්සේට වැටහුණා මේ දුකට හේතුව ඉපදීම නේද? උපන්නේ නැත්තං දිරීමක්, ලෙඩවීමක්, මරණයක් කොහෙන්ද? ශෝක පරිදේව දුක්දොම්නස් කොහෙන්ද? එහෙනම් මේ විඳින සියලු දුකට හේතුව ජාතිය ඉපදීම නේද? උන්වහන්සේ ඉපදීම කියන්නේ මොකද්ද කියලා හොයලා බැලුවා. ඉපදීම උන්වහන්සේ විවිධාකාරයෙන් හඳුනගත්තා. ලෝකේ කතා කරන සම්තති සම්මුති වශයෙන් උත්පත්තිය මොකද්ද කියලාත් උන්වහන්සේ හරි අගේට අවබෝධ කරගත්තා. ඒ සම්තතිය තුල තියෙන එක්ෂණික උපත පිළිබඳවත් උන්වහන්සේ වටහා ගත්තා. උදාහරණයක් ඇටියට මතක් කළොත් මේ උපත් දෙක පිළිබඳව අපි පහන් දැල්ලක් පහනක් දැල්ලුවොත් ගිනි කූරක් දැල්වලා ඒ පහන දැල්වපු වෙලාවේ ඉඳලා නිවි යනකම් අපට නොනිවි පවතින දැල්ලක් පේනවා. අන්න බොහෝ වෙලාවක් නොනවි පවතින දැල්ලක් අපි දකිනවා. මෙන්න මේක තමයි සන්තතිය කියලා කියන්නේ. අපේ ජීවිතය මේ හා සමානයි. උපතේ ඉඳලා මරණය දක්වා පවතින සත්වයෙක් කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස මෙන්න මෙතන. මේ පහන් දැල්ලේ ස්වභාවය එසේ වුවත් ඒක ගැඹුරෙන් නුවණින් ගවේෂණය කරලා බැලුවොත් ඒක ඇත්තක් නෙමෙයි, යථාර්ථයක් නෙමෙයි. පහන් දැල්ලක තියෙන්නේ මේ මොහොතේ තිරේ යකට උරා ගන්න තෙල් බිඳුව දවමින් ගිනි දැල්ලක් හට ගන්නවා. ඒ ගිනි දැල්ල හටගත්තේ ඒ තෙල් බිඳුව දවමින්. ඒ තෙල් බිඳුව නිසා හටගත්ත ගිනි දැල්ල ඒ තෙල් බිඳුව අවසන් වෙනකොටම එයින් හටගත්ත දැල්ලත් අවසන් වෙනවා. ඊළඟට මොහොතේ දැල් වෙන ගිනි දැල්ලක් අපිට පේනවා. හැබැයි ඒක තවත් තෙල් බිඳුවකින් හටගත්ත ගිනි දැල්ලක්. තවත් මොහොතකින් අපට හමු වෙන්නේ තවත් තෙල් බිඳුවකින් හටගත්ත ගිනි දැල්ලක්. එහෙනම් මේ මොහොතේ හටගත්ත තෙල් තිරේට උරාගත්ත තෙල් බිඳුව දවමින් ගිනි දැල්ලක් හට ගන්නවා. ඒ තෙල් බිඳුව දෙවි යනකොට ඒ දැල්ලද නිවි යනවා. තව මොහොතකින් තවත් අගට උරා ගන්න තෙල් බිඳුව දවමින් තවත් දැල්ලක් අපට පේනවා. නොහන්සේ මෙන්න මේ වගේ මේ හා සමානව මේ පහන් දැල්ලක උපමාවකින් අපි සඳහන් කළ මෙන්න මේ විදිහේ නිවි නිවි දැල් වෙන ශනිකව නිවි යන නැවත හේතුන්ගෙන් හටගන්න මේ පහන් දැල්ලක ස්වභාවය තුල අප නিত্য වූ බොහෝ වෙලාවක් පවතින පහන් දැල්ලක් දකිනවා වගේ උන්වහන්සේ ජාතිය ගැන ගවේෂණය කරනකොට උන්වහන්සේගේ නුවණට වැටහුණා මේ පහන් දැල්ල වගේ ජීවිත කාලයක් පවතින සත්වයකු පුද්ගලයකු මම කියලා කෙනෙක් හැටියට හමු වෙන තැන උන්වහන්සේ හඳුනගත්ත පහන් දැල්ල වගේ. ඒ පහන් දැල්ල තුල තියෙන යථාර්ථයේ ක්ෂණිකයි. ඒ වගේ උන්වහන්සේ වටහා ගත්ත මේ ජීවිතයේ තුලත් ක්ෂණික පැවැත්මක් තියෙන්නේ. ඒක මොහොතක ක්ෂණයක ස්කන්ධයන්ගේ පහළවීමක් පෙනෙනවා. ඒ හටගත් ස්කන්ධයන්ගේ නිරෝධයෙන් තවත් ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙනෙනවා. ආයතන හයෙන් එක ආයතනයයි එකවරකට උපදින්න පුළුවන් වෙන්නේ. ඒ ආයතනයත් එක්ක කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ ඉදං උච්චතා උසෝ ජාති. මේ ආයතනයක් උපදිනවා කියන තැන ස්කන්ධයන්ගේ හට ගැනීම උන්වහන්සේ දැක්කා. යෝච භික්ඛවේ චක් යෝ භික්ඛවේ චක්කුං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ. අන්න උපත උන්වහන්සේ මේ ආයතනයෙන් ආයතනයට මේ ක්ෂණිකව සිදුවෙන අර පහන් දැල්ලක ස්වરૂපයෙන් උන්වහන්සේ මේ ජාතිය දැකලා එයි මේ ජාතිය මෙහෙම හටගන්නේ. මේ ජාතිය හටගත්තොත් අර ජරා මරණ ශෝක පරිදේ දුක්ගොන්න ඇති වෙනවා. ජාතිය නැති කරන්නේ කොහොමද? ජාතිය ඇති වෙන්නේ කොහොමද? උන්වහන්සේ ඒ පිළිබඳව හාත්පස සොයන්නට පෙළඹුණා. භවපච්චය ජාති. උන්වහන්සේ හඳුනාගත්තා ජාතියට හේතුවක්. කම්ම භවෝ උත්පත්ති භවෝ. කර්ම භවය හා උත්පත්ති භවය කියන මෙන්න මේ හේතුයෙන් මේ ප්‍රත්‍යෙනුයි ජාතිය හටගන්නේ. මේ භවයේ තියෙනකන් ජාතිය සිඳින්න බෑ. උදාහරණයක් හැටියට අපි මේ වෙලාවේදී සිහිපත් කළොත් අපට අවබෝධ කරගත හැකි පමණකින් ඔබට මේ මොහොතේ ඔබේ ඇස් දෙක පියාගත්තොත්, ඇස් දෙක වහගත්තොත්, ඒ ඇස් දෙක පියාගත්තට ඔබට මේ හාත්පස පරිසරයේ තියෙන බවට වැටහෙනවා. ඉදිරියේ හාමුදුරුව වැඩ ඉන්නවා. මේ අහවල් තැනින් මේ බණ අහන අනිත් පිරිස ඉන්නවා. මේ හාත්පස පරිසරයේ පිළිබඳව තියෙන බවට ඉන්න බවට ඔබට හිතෙන් හසු වෙන විතර්කණයක් තියෙනවා. තියෙන බවට පේන ස්වභාවයක් තියෙනවා සිතින්. මෙන්න මේ ස්වභාවය තමයි කම්ම භව කියලා කියන්නේ. මෙන්න මේ තියෙන බවට ඉන්න බවට මනසට හසු වෙන ස්වභාවය තියෙනකන් ජාතියෙන් මිදෙන්න බෑ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා උන්වහන්සේ හොයලා බැලුවා. දැන් ඔබ මොහොතකට කල්පනා කරන්න, ඔබ ඔහොම දෙනෙත් පියාගෙන ඉන්නකොට ඔබට යමක් මෙවි සිහි වෙන්නට පුළුවන්. ඒ සිහියට මතකයට නැගිච්ච දේ දකින්න බලන්න ඔබේ ඇස් විවර වෙනවා. ඇස් දෙක පියාගෙන ඉන්නකොට හාමුදුරුවෝ වැඩ ඉන්නවද බලන්න ඕන තාම. හාමුදුරුවෝ වැඩ ඉන්නවද බලන්න ඕන කියන අදහස උපදිනවා. අර සිතේ තියෙන බවට ඉන්න බවට පෙන්වා දෙන අදහස මතුවෙලා ඔබ වැඩ ඉන්න හාමුදුරුවෝ බලන්න ඒ සිතින් සිතාමයි සිත මෙහෙවලාමයි ඔබ ඇස් දෙක අරින්නේ. ඇස් දෙක අරිනවා කියනකොට හැත් රූපයත් චක්කු විඥානයත් ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා ඔන්න ස්කන්ධයන්ගේ පහළවීම වෙලා ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී හත්තිපදෝපම සූත්‍රයේදී දේශනා කරන්නේ මේ බඳු දහමක්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ භවය තියෙන කං ජාතියෙන් මිදෙන්න බෑ. ජාතිය තියෙන කං ජරා මරණ ශෝක පරිදේව දුකින් දෝමනස්යෙන් මිදෙන්න බෑ. ඇයි භවය හටගන්නේ? උන්වහන්සේ භවයටත් හේතුව හෙව්වා. උපාදාන පච්චයා භවෝ. උපාදානයයි මේ භවයට හේතුව. මේ සලකුණු රැඳෙන්නේ උපාදානය නිසා. ඇයි උපාදානය? කාම උපාදානය, ditthi උපාදානය, අත්වාද උපාදානය, අවිජ්ජා උපාදානය. මේ සිව් උපාදානය කුමක් නිසාද? තණ්හාව නිසා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හාව කුමක් නිසාද? උන්වහන්සේ සොයා බැලුවා, විමසා බැලුවා. වේදනාවටයි තණ්හාව. සැප වේදනාවට, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව, මේ තුන් වේදනාවටයි බැඳීම. තුන් වේදනාව කුමක් නිසාද? කුමක් ප්‍රත්‍ය කොටගෙන හටගන්නවද? උන්වහන්සේ වේදනාව පිළිබඳව හාත්පස සොයා බලමින් වේදනාවට හේතුව ප්‍රත්‍ය හොයාගත්ත ස්පර්ශය පස්සපච්චා වේදනා. ස්පර්ශය නම් කුමක්ද? චක්කු සම්පස්ස, සෝත ගාන, ජීවා, කාය, මනෝ සම්පස්ස. ඒ ස්පර්ශයන් කියලා කියන්නේ මොකක්ද? උන්වහන්සේ ස්පර්ශය පිළිබඳව සියලු කරුණු හොයාගත්තා. ආධ්‍යාත්මික ආයතනය, බාහිර ආයතනය, හේතු ගැටීම නිසා හටගන්න විඥානය, මේ තුන් දෙනාගේ එකතුවයි මේ ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. මේ ස්පර්ශය ඇතිවන්න තියෙන ප්‍රධාන සාධකයේ කුමක්ද? උන්වහන්සේ සොයා බැලුවා. සලායතන පච්චයා පස්සෝ. මේ ආයතන ටිකයි ස්පර්ශ හටගන්න හේතුව. ආයතන හටගන්නේ කුමන ප්‍රත්‍යකින්ද? නාම රූප පච්චයා සලායතනං. නාම රූප නිසායි ආයතන හටගන්නේ. නාම රූප කුමක් නිසාද හටගන්නේ? උන්වහන්සේ සොයා බැලුවා. නාම රූප පිළිබඳව හෙව්වා. නාම රූප හටගන්නේ කුමන ප්‍රත්‍යකින්ද? විඥාන පච්චයා නාම රූපං. නාම රූපය විඥානීය ප්‍රත්‍ය කොටගෙන හටගන්න බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. විඥානය චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන. මේ විඥානයේ කුමක් ප්‍රත්‍ය කොටගෙන, කුමක් හේතු කොටගෙන උපදිනවද, හටගන්නවද? කුමක් ආහාර කොට පවතිනවද? උන්වහන්සේ සොයා බැලුවා. විඥානය කියන්නේ මොකක්ද? එහි ස්වභාවය කුමක්ද? ඒට හටගන්නට හේතු ප්‍රත්‍ය කුමක්ද? උන්වහන්සේ අවබෝධ කළා සංඛාර පත්‍ය විඥාන. මේ සංස්කාර නිසා නේද මේ ප්‍රත්‍යෝ හටගන්නේ, මේ විඥානේ හටගන්නේ? සංඛාරය කියන්නේ මොකක්ද? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. පුඤ්ඤාභි සංඛාරා පුඤ්ඤාභි සංඛාරා ආනිඤ්ඤාභි සංඛාර මේ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව උන්වහන්සේ බොහෝමගේට අවබෝධ කරගත්ත තේරුම් ගත්තා ඒ විමර්ශන ඥානයට හසු වුණා. ඇයි මෙහෙම සංස්කාර හටගන්නේ? ඇයි මෙහෙම සංස්කාර හටගන්නේ? මොකක්ද හේතුව? මොකක්ද ප්‍රත්‍ය? අන්න එතනදී උන්වහන්සේට වැටහුණා මේ අවිද්‍යාව නැමැති හේතුව නිසා නේද මේ සංස්කාරයෝ, සංස්කාර නිසා නේද විඥානයෝ, විඥානය නිසා නේද නාම රූප, නාම රූප නිසා නේද සලායතන, සලායතන නිසා නේද ස්පර්ශය, ස්පර්ශය නිසා නේද වේදනාව, වේදනාව නිසා නේද තණ්හාව, තණ්හාව නිසා නේද උපාදානය, උපාදානය ඇති කල්හි නේද භවය, භවය ඇති කල්හි නේද ජාතිය, ජාතිය ඇති කල්හි නේද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ. අන්න උන්වහන්සේ අවසාන අග්‍රයකට කෙලවරකට පැමිණියා. එහෙනම් මේ ලෝකේ මමත් අනෙක් සියලු තුන් භවයේම වාසය කරන සියලුම සත්වයෝ මේ සියලු දුක් විඳින්නේ අවිද්‍යාව කියන මේ මූල හේතුව නිසා නේද? අවිද්‍යාව සිඳ දමන්නේ නැතුව, අවිද්‍යාව බිඳ දමන්නේ නැතුව කිසිවෙකුට මේ දුකෙන් නිදහස් වෙන්න බෑ නේද? අන්න උන්වහන්සේට වැටහුණා, අවබෝධ වුණා, තේරුම් ගත්තා. ඊළඟට උන්වහන්සේ සොයන්න ගත්තා අවිද්‍යාව කියන්නේ මොකක්ද? අන්න උන්වහන්සේගේ බුද්ධගයා බෝධි මණ්ඩලයේ වැඩ ඉඳගෙන, බෝමුල වැඩ ඉඳගෙන ඉදං දුක්ඛං තියෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ සමුදයෝ තියෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ නිරෝධෝ තියෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති, ඒ සමගම පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං ආදී වශයෙන් මේ සියලු ඥානයන් උපදවාලමින් අවිද්‍යාව කියන ධර්මතාවය හඳුනාගෙන ඒ දුරලමින් ඒ දුරු කරමින් උන්වහන්සේ සත්‍ය අවබෝධ කොට ගත්තා. හේ සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන ලෝකෙට දේශනාත් කළා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙරනොයසු විරුධාමක් මම අවබෝධ කළා කියන අදහසත්. එහෙමනම් පින්වතුනි, අපි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ විස්තර කරන්නට යනවා නෙමෙයි. මේ දහම අපේ ජීවිතවලට තියාගන්නයි මේ මතක් කරන්න උත්සාහ කරන්නේ. ඔබත් දැන් කල්පනා කරලා බලන්න, මම තමන් තමන් දිහා හැරෙන්න, තමන් තමන් දිහා විමසලා බලන්න, මම ජරාවෙන් මිදුණු කෙනෙක්ද? ජරා දුකෙන් මිදුණු කෙනෙක්ද? ව්‍යාධියෙන් මිදුණු කෙනෙක්ද? ව්‍යාධි දුකෙන් මිදුණු කෙනෙක්ද? මරණයෙන් මිදුණු කෙනෙක්ද? මරණ දුකින් මිදුණු කෙනෙක්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් මිදුණු කෙනෙක්ද? අප්‍රියන්හා වීමෙන්, ප්‍රියන්ගෙන් වෙන්වීමෙන්, කැමති දේ නොලැබීමෙන් ලැබෙන අමිහිරි දුක්ඛදායක තත්වයන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක්ද? ඔබ ඔබ ගැන හිතලා බැලුවොත්, විමසලා බැලුවොත් ඔබට දැනෙනවා, ඔබට තේරෙනවා, නේ මමත් මේ දුකින් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි නේද? මේ පීඩිත වූ දුක්ඛිත තත්වයෙන් ගැලවුණු කෙනෙක් නෙවෙයි නේද? එහෙනම් අපිට අර බෝධිසත්වයන් වහන්සේගේ පරේෂණේ අතරමඟ රැඳුණු සියලු අවස්ථාවන් අතහැර දාලා එක සරල උත්තරයකට එන්න පුළුවන්. මමත් ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දෝමනස්යෙන්, උපායාසයෙන් මිදිලා නැත්තම්, ගැලවිලා නැත්තම්, නිදහස් වෙලා නැත්තම්, එහෙනම් මමත් අවිද්‍යාවෙන් යුක්ත කෙනෙක් නේද? මටත් ඒ දුක උරුම වෙලා තියෙන්නේ. ඒ දුකෙන් නිදහස් වෙන්න නොදී මේ සියලු දුකට බැඳ තබලා තියෙන්නේ අවිද්‍යාව නිසා නේද? එහෙනම් මගේ ළඟ තියෙන අවිද්‍යාව මොකක්ද? අවිද්‍යාව කියන මේ එකම ධර්මතාවය තමන් තමන්ගේ ජීවිතය තුළින් හඳුන ගන්න බලන්න. ඔය අවිද්‍යාව කියන එක කෙස් ලොම් වල තියෙන්න බෑ, නිය දත් වල තියෙන්න බෑ, හම්මස් නහර වල තියෙන්න බෑ, ඇටකටු වල, ඇටමිදුළු වල තියෙන්න බෑ, වකුගඩු වල, අක්මා වල, දලබුවේ පෙනහළු වල, බඩවැල් වල තියෙන්න බෑ, ලේසරව සෙම්සුටු වල තියෙන්නත් බෑ, මල මුත්‍රා වල රැඳිලා තියෙන්නත් බෑ අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව කොහේද මා තුල තියෙනව නම් තියෙන්න ඕන. එහෙනම් ඒ අවිද්‍යාව කියන ධර්මතාවය කොහිද ඇත්තේ? හිතන්න, විමසන්න, ටිකක් විමර්ශන ඥානයේ අවශ්‍යතාවය උතනයි. කොතනද මේ අවිද්‍යාව රැඳිලා තියෙන්නේ? මා තුල අවිද්‍යාව කොහේද තියෙන්නේ? ඔන්න ඔබ හොයන්න පටන් ගත්තොත් සොයන්නාට ලැබේ. හොයන කෙනෙකුට හොයා ගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඔබ මොහොතකට කල්පනා කරන්න, ඇත්තටම සැබවින්ම අවිද්‍යාව කොහේද තියෙන්න ඕන? අවිද්‍යාව කොතනද රැඳිලා ඇත්තේ? අවිද්‍යාව කොතනද යෙදෙන්නේ? ඔබ හිතා බැලුවද, විමසා බැලුවද? මේ ගැන කොච්චරනම් ඔබ බණ අහලා ඇද්ද? කොච්චර පත පොතනම් කියවලා ඇද්ද? ඒත් ඔබ ඔබේ ජීවිතයට සමීප කරලා මේ අවිද්‍යාව කොතනද රැඳිලා තියෙන්නේ කියලා නම් හෙව්වේ නෑ කියලා මට විශ්වාසයි. එනිසා පින්වතුනි, අපි ටිකක් හිතන්න ඕන, විමසන්න ඕන, කොහේද මේක තියෙන්නේ? අවිද්‍යාව කියන වචනේ තේරුම ඇහුවොත් මේ පුංචි දරුවෝ පවා උත්තර දෙනවා නොදන්නාකම කියලා, මෝඩකම කියලා, නොහඳුනන බව කියලා නොඑක් විදිහෙන් උත්තර දේවි. මොනවා නොදන්න කමද කියලා ඇහුවොත්, දුක නොදන්න කම, දුකට හේතුව නොදන්න කම, දුකේ නිරෝධය නොදන්න කම, දුක නිරෝධ කරන පිළිවෙත නොදන්න කම, පූර්වාන්තය නොදන්න කම, අපරාන්තය නොදන්න කම, పూర్ව අපරාන්තයන් නොදන්න කම, පටිච්ච සමුප්පාද ධර්මයන් නොදන්න කම කියලා පොතෙන්, බණ පොතෙන් ඔබට උත්තර දෙන්න පුළුවන් වේවි. ඒක ජීවිතයට ගලපලා, ජීවිතයට සසඳලා, ජීවිතය තුළින් අපි මේකට උත්තරයක් දෙන්න ඕන පින්වතුනි. සැබවින්ම අපේ නොදන්නා කම කුමක් ගැනද? අපි ජීවිතය කියන්නේ මොකද්ද කියලා හොයලා බැලුවොත්, අපි ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? අපේ ජීවිත පැවැත්ම මොකද්ද? හිතලා බලන්න, ටිකක් විමසලා බලන්න. අර වම්මික සූත්‍රයේදී තුඹ සහාරන්න කියනවා. තුඹ සහාරලා බලන්න ඕන. තුඹ සහාරනකොට තමයි අර තුඹ සිතිවිච්ච කොහොම දේවල් හසු වෙන්නේ. තුඹ සහාරන්නේ නැතුව තුඹසට වැඳ වැඳ ඉඳලා තුඹසේ ඇතුලේ තියෙන දේවල් හඳුන ගන්න බෑ. එනිසා තුඹ සහාරන්න පටන් ගන්න ඕන. වම්මික සූත්‍රයෙන් දේශනා කළේ අදහස මේ ජීවිතය ගැන විමසන්න ඕන. අපි ජීවත් වෙනවා කියනකොට අපි කරන කාර්ය කෘත්‍ය හයයි තියෙන්නේ. අපි රූප දකිනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, පහස ලබනවා, අරමුණු දැනගන්නවා. දැන් ඔබ හිතන්න, ඊට වඩා දෙයක් ඔබ හෝ වෙනත් කෙනෙක් මේ ලෝකේ කරනවද කියලා? කිසිවෙක් නෑ. මේ හයත් කෙටි කළොත් දකින බව, අහන බව, දැනෙන බව, දැනගන්න බව. අපේ ජීවිතයේ උච්චරයි. අපි ළඟ තියෙන්නේ ඔච්චරයි. අපි කරන්නේ ඔච්චරයි. ජීවත් වෙනවා කියලා කරන්නේ ওই ටික. දකින්න බව, අහන බව, දැනෙන බව, දැනගන්න බව. දැනෙන කියනකොට සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා. ඒක පාලි භාෂාවෙන් කියනවා දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියලා. මේ ටික තමයි අපි කරන්නේ. එහෙනම් මෙන්න මේ ටිකේ නේද ඔය අවිද්‍යාව කියනක යෙදිලා තියෙන්න ඕන, රැඳිලා තියෙන්න ඕන. දකින්නවා කියන තැන මොකක්ද අවිද්‍යාව? අහනවා කියන තැන කොතනද අවිද්‍යාව? දැනෙනවා, දැනගන්නවා කියන තැන මොකක්ද අවිද්‍යාව? කොතනද තියෙන්නේ? ඔන්න හොයලා බැලුවොත් පින්වතුනි, ඔබටත් පුළුවන් වේවි ඔබ ඉන්න භූමිය ගයා ශීර්ෂයක් බවට පත් කරගන්න, ධර්ම පරිශ්‍රණයක් කරන පුණ්‍ය භූමියක් බවට පත් කරගන්න පුළුවන්, ජය භූමියක් බවට පත් කරගන්න පුළුවන්. දැකීම තුල නොදන්නාකම, දැකීම කියන මේ එකම කරුණ තුල දුක නොදන්නාකම, සමුදය නොදන්නාකම, නිරෝධය නොදන්නාකම, මාර්ගය නොදන්නාකම, පූර්වාන්තය අපරාන්තය, පූර්ව අපරාන්තය, පටිච්ච සමුප්පාද ධර්මයේ නොදන්නාකම යෙදිලා තියෙන්න ඕන. එහෙනම් මේ දැකීම කියන තැන මොකක්ද තියෙන? නොදන්නාකම. අපි මුළු ලෝකෙම හිතාගෙන ඉන්නවා ඇහෙන්මයි රූප දකින්නේ කියලා. ඇහැටමයි රූප පේන්නේ. කනින්මයි ශබ්ද අහන්නේ. කනටමයි ශබ්ද ඇහෙන්නේ. නාසයෙන්මයි ගඳ සුවඳ විඳින්නේ. නාසයටමයි ගඳ සුවඳ දැනෙන්නේ. දිවටමයි රස දැනෙන්නේ. දිවෙන්මයි රස දැනගන්නේ. කයටමයි පහස ලැබෙන්නේ. කයින්මයි පහස විඳගන්නේ. සිතටමයි අරමුණු ලැබෙන්නේ. සිතින්මයි අරමුණු දැනගන්නේ. මේ විදිහේ අදහසක තමයි පින්වතුනි මුළු ලෝකයේම වාසය කරන්නේ. ඇහෙන්ම රූප දකින්නවා කියන කතාව ඇත්තක් නම්, ඇහැට රූප දකින්න පුළුවන් නම්, ඒ ප්‍රකාශනය තුල තියෙනවා දැකීම සඳහා චිත්තචෛතසික ධර්ම ඕනේ නැහැ කියන බව. හිතක් ඕනේ නැහැ. වේදනා, සංඥා, චේතනා, චෛතසික ධර්ම ඕනේ නැහැ. ඇහැට පුළුවන් රූප දකින්න. ඇහෙන් රූප දකින්නවා, ඇහෙන් රූප දකින්න පුළුවන් කියනකොට අපි නාම ධර්ම ටික, චිත්ත චෛතසික ධර්ම ටික ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔක සමහර කෙනෙක් ওই ටිකක් එහාට ඇවිල්ලා කියනවා, ඇහෙන් නෙමෙයි රූප දකින්නේ, සිතෙන්මයි රූප දකින්නේ කියලා. සමහර වෙලාවට හිතෙනවා ඇති මේකනම් හරි ඇති කියලා. මේ අදහස් දෙකම වැරදි පින්වතුනි. ඇහෙන් රූප දකින්නවා කිව්වත් වැරදි, සිතෙන් රූප දකින්නවා කිව්වත් නිවැරදි නේ, ඒකත් වැරදි. ඇහෙන් රූප දකින්නවා කිව්වත් වැරදි, සිතෙන් රූප දකින්නවා කිව්වත් වැරදි. එහෙනම් මුළු ලෝකයේම ඉන්නවා ඇහෙන් රූප දකින්නවා කියන තැනක. ටිකක් බණ භාවනා අසාගත්ත සමහර වෙලාවට ධර්මදර උතුමන් පවා ඇහෙන් නෙමෙයි රූප දකින්නේ, හිතෙනුයි රූප දකින්නේ කියන වැරදි අදහසක ඉන්නවා. මේ මත දෙකම අන්තවාද දෙකක්. රූපේ එක්කන්තයක්, නාමයේ එක්කන්තයක්, විඥානං මජ්ජේ. එහෙනම් අපි මැදුම් පිළිවෙත හොයාගන්න ඕන. ඉතින් මගේ කාලයේ අවසන් වේගන යන්නේ ඊට කලින් විනාඩි කීපයකින් මේ ඇත්ත සනාථ කරලා දෙන්න ඕන. දැන් බලන්න ඔබේ ඉදිරියේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ දිහා. බුද්ධ ප්‍රතිමා වහන්සේ ඔබට හොඳට දැర్శණය වෙනවා. මා මේ කළ ධර්ම දේශනාවේ හරය අර්ථය මේ නිදර්ශනය තුලින් ඔබට ලබන්න පුළුවන්. දැන් බලන්න බුදුහාමුදුරුවෝ දිහා. බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා හොඳින් බලන්න. හොඳට බලාගන්න. හොඳට බලාගෙන දැන් එක හැක් එක අතකින් වසා ගන්න. එක හැක් එක අතකින් වහ ගන්න. දැන් ඔබට පේන්නේ එක හැයි. එක හැෙන් දැන් බලන්න ප්‍රතිමාව දිහා ඔබට හොඳටම පේනවා දැන් එහැටම පේනවා කියන අදහස තියෙනවා. සිදිරියේ තියෙන රූපයම ප්‍රතිමාවම පේනවා කියන අදහස ඔබට හොඳට තියෙනවා. දැන් අනිත් අත ගේන්න එහෙ ළඟට. ගිනෙල්ලා මේ ඇහි කන පැත්තේ වම් පැත්ත. නාසයේ කෙළවර නෙමෙයි අනිත් කෙළවර. ටිකක් යටින් එහෙ තද කරන්න. වරින් වර එහෙ තද කරන්න බුරුල් කරන්න. අර ප්‍රතිමාව දිහා බලාගෙන මොකද දැන් ඔබට වෙන්නේ කියලා බලන්න. මේ විදිහට එහෙ තද කරනකොට බුරුල් කරනකොට ඔබට පෙනෙනවද බුදුහාමුදුරුව උඩට පහළට හරහට එහාට මෙහාට සැලවෙන බව? හොඳට බලන්න මේ පරිශ්‍රණය. දැන් ඔබට පේනවා බුදුහාමුදුරුව උඩට පහළට හරහට සැලවෙන බවක් මේ ඇස සොලවනකොට. දැන් ඔබේ තීරණය මොකක්ද මේ පරිශ්‍රණය තුල? ඔබ මෙතෙක් කාලයක් හිතාගෙන හිටියා නම් ඉදිරියේ තියෙන රූපේමයි ඇහැට පේන්නේ කියලා. බලන්න දැන් ටිකක් විමර්ශනය කරලා ඔය ඔබට සැලවෙන චලනයේ වෙන රූපයක් පේනවා දැන්. චලනයේ වෙන රූපයයි මේ ඉදිරියේ ආසනයේ මත වැඩ ඉන්න රූපයයි දෙකක්ද එකක්ද? ආසනයේ මත වැඩ ඉන්න බුදුහාමුදුරුවද ඔය සැලවෙන්නේ? ප්‍රතිමාවද ඔය සැලවෙනවා පේන්නේ ඔබට? එහෙම නැත්නම් ඔබට පේන දෙයද? ඔබ මේ කියපු දේ හරියට තේරුම් අරගත්තා නම් ඔබට ලොකු පරිශනාවක් තියෙනවා. දහම පිළිබඳව ලොකු ගවේෂණයක් කරන්න පුළුවන්. දැන් බලන්න ලෝකෙ හිතාගෙන ඉන්න තැනයි හරි තැනයි පිළිබඳව ඔබට දෝලණය වෙන්න පුළුවන්. දැන් කොයි පැත්තටද විමසන්ට ඕන කියලා. මෙතෙක්කල් මමත් හිතාගෙන හිටියේ ඉදිරියේ තියෙන රූපේමයි පේන්නේ කියලා. ඉදිරියේම තියෙන රූපේද මේ සැලවෙන්නේ? එහෙනම් මේ තියෙන ආසනයේ මත තියෙන රූපේ නම් දැන් පෙරලිලා බිමට වැටෙන්න ඕන. එහෙනම් සැලවෙන රූපය, චලනය වෙන රූපය මේ ඉදිරි ආසනයේ මත වැඩ ඉන්න රූපේ බෑ වෙන්න බෑ. එහෙනම් මට පෙනෙන රූපයයි මේ සැලවෙන්නේ. පෙනෙන්නේ මොකක්ද? මෙතෙක් කල් හිතාගෙන හිටියේ තියෙන එකමයි පේන්නේ කියලා. දැන් බලන්න තියෙන එකද පේන්නේ, පේන එකද තියෙන්නේ? ඔන්න ඔබට විමර්ශනය කරන්න සොයන්න මාවත. ඔය ටික තෝරගන්නකොට ඔබට දුක නොදන්නකම සමුදය නිරෝධය මාර්ගය පූර්වාන්තය අපරාන්තය පූර්වාන්ත අපරාන්තය පටිච්ච සමුප්පාද ධර්මයේ නොදන්නාකම දුරු වෙලා දන්නා බව, විද්‍යාව එළඹ සිටින්නට පුළුවන්, විද්‍යාව උපදවා ගන්නට පුළුවන්. ඔය ගැන ඔබ ඇසු ධර්මයේ තව දුරටත් මේකට එකතු කරගත්තොත්, අතීතයේ ඇසු ධර්මයක් මෙතනට එකතු කරගත්තොත් මෙන්න මේ ගවේෂණයේ පරිශ්‍රණයේ තුල ඔබට පුළුවන් යමක් තේරුම් ගන්න. තියෙන දේ පේනවද? පේන දේ තියෙනවද? එහෙනම් ඔය සැලවෙන්නේ මොකද්ද? තියෙන දේ නෙවෙයි කියලා ඔබට තේරෙනවා. එහෙනම් කොහේ තියෙන එකද මේ හැලවෙන්නේ? උඩහාට පහළට හරහාට සැලවෙන්නේ කොහේ තියෙන එකද? දැන් බලන්න ඇහැද මේ හැලවෙන්නේ? රූපේද මේ හැලවෙන්නේ? චක්කු විඥානේද මේ හැලවෙන්නේ? අන්න තෙලුත්තිරයක් දැල්ලත් නිසා ආලෝකය, ගහත් පොළවත් ආලෝකයක් නිසා සෙවනැල්ල. අපි උපමා ගැන මතක් කරලා තියෙනවා නන්දකෝවාද සූත්‍රයේ. ආලෝකය ගහ පහනත් තෙලුත් නෙමෙයි, තිරයත් නෙමෙයි, දැල්ලත් නෙවෙයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි දැල්ල නැතුව, තිරේ නැතුව, තෙල් නැතුව ආලෝකයකුත් නැහැ. ඒත් ආලෝකය කියන්නේ තෙලුත් නෙමෙයි, තිරයත් නෙමෙයි, දැල්ලත් නෙමෙයි කියලා ඔබ දන්නවා. සෙවනැල්ලක් තියෙනවා, සෙවනැල්ල පොළවත් නෙමෙයි, සෙවනැල්ල ගහත් නෙමෙයි, සෙවනැල්ල ආලෝකයක් නෙමෙයි. ආලෝකේ නැතුව, ගහ නැතුව, පොළව නැතුව සෙවනැල්ලකුත් නැහැ කියලා ඔබ දන්නවා. එහෙනම් දැන් බලන්න මේ සෙලවෙන දේ දිහා චලනය වෙන රූපේ දිහාත් බලන්න. එහෙද රූපේද චක්කු විඥානේද? එහෙම නැත්නම් මේ තුන් දෙනා ඇති කල්ලි හටගත්ත දෙයක්ද මේ හමුවන්නේ හසුවන්නේ කියලා. එහෙනම් ලෝකයේ තුල මේ දකින්නවා කියන තැන එහෙනම් අවිද්‍යාව යෙදිලා නේද? මේ නොදන්නාකම මත නේද මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් විඳින්නේ කියලා ඔබට හඳුනා ගන්න බැරි වෙන එකක් නෑ. ඒ නිසා තව දුරටත් හිතන්න විමසන්න විමර්ශන ඥානයට විමර්ශන බුද්ධියට ඉඩ තබමින් අපේ අනුශාසනාව මේන් නිමාවටපත් කරනවා. හැම දිනාට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං.
පින්තුනි, අද දවසේදී බෞද්ධයා මාධ්‍ය ජාලයේ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මෙම ස්ථානීයට වැඩම කොට වදාළ පිළියන්දල වැවල ශ්‍රී සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමින්දයන් වහන්සේට මෙවැනි ශාසනිකමය සේවාවන් තවත් දීර්ඝ කාලයක් ඉෂ්ට සිද්ධ කරන්නට නිදුක් නිරෝගී සම්පන්නිය වගේම දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා අපි හැමදිනාම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. අද දවසේදී මෙම පින්කම සඳහා බැදිබර දායකත්වයේ ලබා දී තිබෙන්නේ ඇමරිකාවේ ක්ලීලන්ඩ් හි වෙසෙන පුබුදු පීරි සහ රෙෂානි පෙරේරා යන යුවළගේ බැතිබර දායකත්වයෙන්. ඉතින් මේ පින්වතුන් තම අරමුණු වශයෙන් අද දවසේදී සඳහන් කර තිබෙනවා හරිඳු පීරිස් හා රෙෂානි පෙරේරා යන දෙදෙනාගේ හෙට දිනට යෙදෙන උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, එවැගේම සුජීවත්ව වෙසෙන පුබුදු හා උත්පලගේ දෙමව්පියන්ටත්, රෙෂානි සහ නිවන්තකගේ දෙමව්පියන්ටත්, ලක්ෂිකාගේ දෙමව්පියන්ට වගේම නිර්මලාගේ දෙමව්පියන්ටත් දිගාසිරි ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්. එවගේම අරමුණක් වශයෙන් තවත් සඳහන් කර තිබෙනවා මහේශ්වරී පීරිස්ගේ මියගේ දෙමව්පියන්ට පින් පැමිණවීමත්, එවගේම ධර්ම දේශනාවට සවන් දෙන තමන්ගේ ඥාති හිතවත් ලෝකවාසී සියලුම පින්වතුන්ට නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මානිල් පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් වන හර්බර්ට් පෙරේරා මහත්මයාට පින් ප්‍රාර්ථනා කිරීම සෙත් පැතීමත් අද දවසේදී මෙම පින්කමේ අරමුණු වශයෙන් සිහිපත් කර තිබෙනවා. ඒ අනුව ඇමරිකාවේ ක්ලීලන්ඩ් හි වෙසෙන පුබුදු පීරිස් හා රෙෂානි පෙරේරා යන යුවළගේ බැතිබර දායකත්වයෙන් යුත් මෙම ධර්ම දේශනාවේදී එතුමියගේ මහත්මයාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්නට කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේදී මෙම ධර්ම දේශනාවේ පින්කමේ වැඩ කටයුතු නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.